අරමං කලින් කියාපු බැංකුකරු ගණදුරුකරු සම්බන්ධය හරිම අපූරුයි. අපට රැකියාස්ථානය දැනුනේ අපි ගේ ඇතුළේ ඉන්නවා වගේ. මේ විදිහට කලක් ගත වෙද්දී ගාල්ලෙන් කොළඹ, කොළඹින් ආපහු මාතර, මාතරින් ගාල්ල, ගාල්ලෙන් මාතර, ඊටත් පහු වෙද්දී කමුරුපිටිය, අකුරැස්ස වගේ විවිධ දකුණේ තැන්වලත් අගනුවරත් මට වැඩ කරන්න සිද්ධ වුණා. අර භූමිතෙල් ෂෙඩ් එක තිබුණු ගමේ ව්‍යාපාරිකයා එක ජාතියක්. මාතරදි හමු වුණා ඊට හාත්පසින්ම වෙනස් චරිත. ඒ වගේමයි අකුරැස්සේදී, කමුරුපිටියේදී ඒත් විවිධාකාර මිනිස් චරිත. එක එක තැන්වල අත්දැකීම් හරිම වෙනස්. එක්තරා මුස්ලිම් ව්‍යාපාරිකයෙක් හිටියා මාතර. ඔහු දුටුවනම ඇති වෙන්නේ යම් ප්‍රබෝධයක්. ඇස් වටකුරු, ඇස් විශාල, ඔහු වැඩිපුර කතා කළේ ඇස්වලින්මයි. හැමදාම ඔහු ප්‍රමාදයි බැංකුවට එනකොට. තුනට දැන් කාලේ බැංකුව ඇහුවට ඒ කාලේ එකහ මාරටයි බැංකුව ඇහුවේ. සඳුදානම් දවල් එකට තමයි අපේ බැංකුව ඇහුවේ. සඳුදාට දවල් එකට, අනික් දවස් හතරේ 1:30ට. අනික් දවස්වලට බැංකුව වහන්නේ 1:30 නිසා ඔහු එන්නේ 2:00ට. හැබැයි සඳුදාට 1:00ට වහන නිසා ඔහු එනවා 1:30ට. කොහොම වුණත් පැය භාගයක් අනිවාර්යෙන්ම පරක්කුයි. මේ ව්‍යාපාරිකයා අපේ බැංකුවේ ආරක්ෂක අංශයකත් හරිම කුළුපගයි. හවස 2:00ට ඔහු එනකොට ඔහුගේ චෙක් ඇතුළු අනිත් ගනුදෙනු කරන්න එද්දි තේ වෙලාවත් ඇවිදින් කොහොම කොහොම හරි. තේ බොන වෙලාවට කවුරු හිටියත් තේ එකක් දෙන එක සිරිතක් වුණත් මේ තත්ත්වය නම් ඊට වෙනස්. කල් යනකොට මගේ පීරිස් කූට්ටම, අහවලාගේ සුදු කෝප්පේ, අහවලාගේ නැට්ට ඇදවුණු කෝප්පේ වගේ ඒ ව්‍යාපාරිකයාගේ නමිනුත් බැංකුවේ කෝප්පයක් ඇති වුණා. ඔහුටත් හැමදාම තියෙනවා තේ එකක්. ඒ වගේම වෙන් කරපු පීරිසි කූට්ටමක්. ඕක හවලාගේ කෝප්පේ කියන තත්ත්වකුත් ඇති වුණා. බැංකු වෙලාවල් හවස 3 නීතියත් ආවා. ඔබ කල්පනා කරාවි මේ තරම්ම ඇයි එක ගනුදෙනුකරුවෙකුට සලකන්නේ කියලා. එහෙම තමයි. විවිධ ගිනුම් තියෙනවනේ, විවිධ මිනිස්සුත් ඉන්නවා. එතකොට පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. කොහොම හරි බැංකු වෙලාවල් හවස 3 නීතිය ආවා. එතකොට අපි හිතුවා දැන් සේරම ප්‍රමාද ඉවරයි කියලා. ව්‍යාපාරිකයට අපි කිව්වා දැන් ඉතින් ඔබට ප්‍රමාද වෙන්න කිසිම හේතුවක් නැහැ. අපට තමා වැඩ ඉවර කරන්න ප්‍රමාද වෙන්නේ මේ 3 නීතිය. වෙනද අපි එකහමාරටනේ වැහැව්වේ. ඒ නිසා ඔන්න දැන්නම් ප්‍රශ්නයක් වෙන්න බෑ. ඔහු නිකම්ම හිනා වුණා. පළමුවෙනි දවසේ 2:00ට ආවා. ඒ 1:30 කියලා හිතාගෙන. ඔහු වෙනද එන්නේ වැසූ දොර ඇරගෙන. මෙදා එහෙම වුණේ නැහැ. ඒ දෙයම ඔහුට දැනෙන්නේ නැති ඒ වෙනස. හරියටම ඊට පහුවෙන්ද ඔහු වෙනවා හවස 3 කාලට විතර. 1:00ට බැංකුව වහද්දි 1:30ටත්, 1:30ට වහද්දි 2:00ටත් බැංකුවට ප්‍රමාද වී ආපු ඔහු 3:00ට බැංකුව වහද්දි 3:20 වගේ වෙලාවල් වලට එන්න පටන් ගත්තා. මේ සිරිත සුළුවට පේන ඒ තරමක් හිතන්න ඕන තත්වයක් කියලා මට හිතුණා. මිනිස්සු තමන්ට ලැබෙන වරප්‍රසාද ප්‍රයෝජනයට ගන්න හැටිත්, ඒවායි උපරිමය කරා ළඟා වෙද්දි මොන වගේ ගතිසිරිතක් ඔවුන්ගෙන් විද්‍යමාන වෙනවද කියලා මට තේරුණා. ඔහු සැබවින්ම ඒ කාලේ හැටියට ඉතා ඉහළ පිරිවැටුමක් තිබුණු ව්‍යාපාරිකයෙක්. සිකුරාදට පල්ලි යන නිසා ප්‍රමාද වෙනවා. සඳුදට ඒ කලින් ඉරිදා නිසා ප්‍රමාද වෙනවා. ඔය වගේ අපි ඔහුව සාධාරණීකරණය කරන්නේ මද උපහාසකින්. ඔහු හැමදේටම හිනා වෙනවා. තරහ ගන්නෙම නැහැ. ඔහු අලෙවි කළේ ප්‍රධාන වශයෙන්ම තීන්ත. අනිත් ඒවා හාඩ්වෙයා ද්‍රව්‍ය. එක සමාගමක තීන්ත නම් බැරිය. තීන්ත සමාගම් ගණනාවකම තීන්ත. ප්‍රධානතම ව්‍යාපාරිකයෙක් නිසා ප්‍රදේශයේ ඔහුට තිබුණා ව්‍යාපාරික ස්ථාන කීපයක්. කොම්පැනි කීපයක බඩු ඒවා වෙන වෙන තැන්වල තියලා ඔහු විකුණනවා. මුස්ලිම් ජාතිකයෙක් වුණු ඔහු සිංහල උච්චාරණය කරද්දි තරමක් ඇස් ලොකු කරලා කියනකොට හරිම රසවත්. හැමදාම 3:00 වෙලා ඔහු එද්දි තේ හදලා ඉවර නම් ඔහුගේ තේ එක පසෙක තියලා තිබුණා. ඉඳහිට කලාතුරකින් ඔහු බැංකුවට නොයන දවසක ඒ තේ කෝප්පය එහෙම ඉතුරු වෙලා තිබුණා. ඔහුගේ ඇතම් චර්යා රටා ඔබට කිව්වොත් ඔබට හිතන්න පුළුවන් මෙහෙම කෙනෙකුට ඇයි ඕනට වඩා අපි සලකන්නේ කියලා. ඒත් ඒක හැටි එහෙම තමයි. එකක් ශාකා ප්‍රධානිය සමග තිබුණු මිතුරුකම. අනික ප්‍රධානතම ව්‍යාපාරිකයේ. සේරටම වඩා ඔහුට ලැබෙන චෙක්පත් මුදල් අන්තිම මොහොතේ ලැබීමත්, ඒ වාටත් වඩා ඔහු ලියූ චෙක්පත් බැංකුවට වහාම පැමිණීම ගෙවීම සඳහා. ඇත්තටම විශාල ගණන් අයිරා කරමින් තමන් අන්තරායට පත්වනට වඩා කලමනාකරු දැන සිටිය ඔහුගේ ප්‍රමාද මුදල් වලින් ගිණුම බැරශේෂයක රඳවන්න පුළුවන් වීම සෞඛ්‍යයට හිතකරයි කියලා. එහෙමත් නැත්නම් විශාල අයිරාශේෂය අවම කරන එක ඔහුට හොඳයි කියලා. මේ ගනුදෙනු කරුවගේ තිබුණු තවත් අපූරු දෙයක් තමයි නාටකීය නැතිනම් චරිතයක් රඟපානවා වගේ ඔහු කතා කිරීම. මං කලින් කියපු විදියට ඇස් ලොකු කිරීම, වටකුරු විශාල ඇස්වල චලනය හොඳම චරිතාංග නළුවෙකුගේ පරිචය ඔහු වෙතින් පෙන්නවා. බොහෝ වෙලාවට මේ වගේ දෙබස් තමයි ඔහුත් එක්ක අපි ඇති වෙන්නේ. අන්න 106ක චෙක් එකක් ඇවිත්. 108ක් දැන් ඕඩි account එකේ. අර අලුත් paint shop එකේ අර කම්පැනියට දුන්නු චෙක්ස් පහක් එකපාරටම දාලා ඒගොල්ලෝ. excess එක දැන් මාසයක් විතර. මැනේජර් කිව්වා මුළු excess එකම 10 වෙනිදාට ක්‍රෙඩිට් කරලා cover කරලා ඕනනම් ආපහු චෙක් ලියන්න කියලා. එතකන් චෙක්ස් issue කරන්න එපයි කිව්වා. මේ සේරම කතා ඉතා වැදගත් වුණත් ඔහු ඇස් ලොකු කරලා අහනවා, මොනෝ චෙක්ස් ඇවිල්ල? හරි පුදුමයිනේ. එහෙමත් නැත්නම් ඔහු කියනවා, මට ඉතා ගන්න බෑ අප්පා මේ තරම් චෙක් තොගයක් කොහොම මේ එක account එකට එනවා කියලා. එහෙම ඔහු කියනවා. මේක අරියන්නෙම නෑ තමයි. ඒජන්සි වැඩි. මේ රෙප්ස්ලා චෙක් අරගෙන යනවා, පස්සේ දානවා කියලා. කොහෙද කොම්පැනියට ගිය ගමන් එදාම දාලා දානවා. එතකොට ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රෙෂර් නෝමල්, මට හයි බ්ලඩ් ප්‍රෙෂර්. මේ වගේ දෙයක් කියලා ඔහු හිනා වෙනවා. නමුත් ගිනුම පුදුම විදියට අයිරා වෙනවා. බැංකුවට නරක නෑ, හොඳ පොලියක් ලබා ගන්න පුළුවන්. ඒත් මේක හැමදාම කරන්නත් අමාරුයි. ඒත් ඔහු හොඳ ගනුදෙනු කරුවෙක්. හරිම ප්‍රියමනාපයි. මේ ඕවා වැඩක් නෑ කිසිම දෙයක්. මෙච්චරයි මට කියන්න තියෙන්නේ. චෙක්ස් ඇවිල්ලා ඒවා ඩෙබිට් වෙලා ඒවට සල්ලි දාන්න ඕන. ටික කාලයක් යනකොට මේක විහිළුවක් වුණා. මොනවා? කවද්ද මම ওই චෙක් එක ලිව්වේ? අනේ මන්ද, මට නම් මතකත් නැහැ. පුදුමයි. කොහේ තියෙන සල්ලි දාපා? මේ රෙප්ස් ලැක්කනම් බෑ. මේ සේරම ඔහු කියන්නේ නාට්‍යක වගේ. මේක හරිම විකාර රූපී ශෛලියකට ආවේ කලක් යද්දි. ඔන්න මන්නම් ওই චෙක් ලිව්වේ නෑ, ලියපු කෙනෙක් අල්ලගන්නයි තියෙන්නේ වගේ එකක් කියමින් ඔහු ලෙජර් ලිපිකරු වෙතට ප්‍රමාද වී පැමිණීමෙන්. ජංගම ගිනුම් බාර නිලධාරියාව සිටි මට මෙය විහිළුවක් වුණත්, හැමදාම තමාගේ චෙක් තමන් නොලියපු බව කීමට ඔහු දරන හාස්‍යමය උපහාසය වෙන විදියකට අපට පෙනුණා. මේ දැන් ඔය චෙක් ලිව්වේ කවුද? අපිද ඔය මහත්තයාද? මං දවසක් ඔහුව වාඩි කරලා ඔහුගෙන් ඇහුවා. මන්නන් නෙමෙයි, රෙප්ස්ලා හිස්කොල අරන් යනවා. ඒගොල්ල කියපු දවසර නෙමෙයි, ඊට කලින් දානවා. මගේ කවුන්ට් ෆයිල් එක බලන්න සර්. මගේ ගෙදින ඔය දිනේ නෙමෙයි. මේ බලන්නකෝ, මේ තව එහාටනේ තියෙන්නේ මාසයක් විතර. ඔහු චෙක් පොතේ අර වම් පැත්තේ කෑල්ල මට පෙන්නනවා. මේ වැඩේ හරියන්නේ නැහැ. දැන් මේ දිනේ දාලා තියෙන තමුන් නෙමෙයි කියලානේ කියන්නේ රෙප්ස්ලානේ. මීට පස්සේ මෙච්චරයි කරන්න තියෙන්නේ. තමන්ම තමන්ට ඕන දවස දාන්න. ඒ දිනේම ලියා ගන්නෝ කවුන්ටර් ෆොයිල් එක. එතකොට ඉවරයිනේ. එතකොට කිසි කෙනෙකුට වරදින්නේ නැහැ. එතකොට මේ දිනේට මේ චෙක් එක එනවා කියලා දන්නවා. මෙන්න මේක නම් වෙනස් කරන්න එපා. එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ. මම එක හුස්මට ඔහුට කියාගෙන ගියා. ඒකට කොහෙ දිඩක් සර්? ඒ අයනේ චෙක් කිරාගෙන යන්නේ. ඉතින් ඇයි චෙක් අත්සන් කළා තියන්නේ? එහෙම නැතුව මේ බිස්නස් එක කරන්න බෑ සර්. පුළුවන් තරම් අපි පුරලා දෙන්න ඕන. එතකොට තමයි ටර්න් ඕවර් එක වැඩි වෙන්නේ. එතකොට තමයි සර්ලටත් වාසි වෙන්නේ. අන්තිමට අපි ඔහුව සරදමට ලක් කළේ මෙහෙමයි. කවුදෝ කෙනෙක් චෙක් පොත්වල අකුරු ලියනවා. ඒ වගේම ඉලක්කම් ලියනවා. මේ ව්‍යාපාරිකයා දන්නේම නැහැ. ඒව බැංකුවට එද්දි ඔහු දන්නේ නැහැ. කවුරු කොහොම ලියලා මේ චෙක් එනවද කියලා. මීට පෙර ප්‍රසිද්ධ ගීත තියෙන තාලෙට ඔහුට අපි ගීත හදලා තිබුණා. ඒ ප්‍රසිද්ධ ගීත තාලෙට ඔහුගේ ප්‍රමාදයේ අපිලිවෙලකම ගැන වචන දාලා අපි ගීත හැදුවා. ඒව අපි කියද්දි අපි හිතුවා ඔහුට ලැජ්ජ හිතේවි කියලා. හිතුව දෙයක් නෙමෙයි උනේ. මරේ මරු සර් සින්දුව කියලා ඔහුත් ඒව රස විඳිනවා. අපි කලේ ඔහු පොඩි ළමයෙක් කරපු එක. ඔහු පොඩි ළමයෙක් කරලා අම්මගෙන් අහනවා මේ චෙක්පත් ප්‍රශ්නේ ගැන. ඒ විදිහට තමයි සින්දුව හදාගත්තේ. ප්‍රසිද්ධම ගීතකට ඒ වචන දාලා ඔහු එනකොට අපි කියනවා. ඒක අහගෙන හිටපු ගීත ගැන ලොකු හැඟීමක් නැති අපේ කලමනාකරුට පවා හිනා ගියා. ඔහුත් අහන්න ගත්තා මොකද්ද ඒ සින්දුව කියලා. අපි කලේ මේ ව්‍යාපාරිකයා එනකොට දරුවාගේ හා අම්මාගේ සංවාදයේ විදියට මේ ගීතය කියන එක. ඔහු අම්මට දුක කියනවා. අම්මත් උත්තර දෙනවා. ඔහුගේ කැමැතිම ගීතය උනේ මේ ගීතය. මුස්ලිම් ජාතිකයෙක් වුණු නිසා ඔහු සිංහල ගීත ගැන දැනන් හිටියේ නැහැ. නමුත් ඔහු මේ ගීතය හොඳට දැනගත්තා. ඊට පස්සේ ඒ ගීතයෙන්වත් ඔහුට කිසිම ලැජ්ජාවක් බයක් එන්නේ නැති හින්දා අපි ඒ ගීතය කීමත් නතර කළා. අර සින්දුව පොඩ්ඩක් කියනවද සර්? හරිම මරු එක. මං ගෙදර ගිහිල්ලත් මතක් කළා. මතක් වෙන්නෙම නැහැ. සර් එක පොඩ්ඩක් කියනවද? ඔහුගේ නාටකීය රංගපෑම නිසා අපට තරහ එන්නේ නැහැ. අනික හොඳම ගනුදෙනුකරුවන් 10 දෙනෙක්ගෙන් එක් අයෙක් ඔහු. ඉතින් ඒක අප්සෙට් නේ. තමුන්ට හොඳක් නැහැ නේ ඒක කිව්වම. මට හොඳයි. හරිම ලස්සන සින්දුව. සර්ලා හොඳට නලවල කියනවා. ඉතින් මොකද්ද මේ හදාපු ගීතය? ගීතය කියන්නේ මහ පුදුම වගේම මහ අරුම ජාතියක්. මානවසිංහයන්ගේ ඇත්ත ගීතයටයි අපි වචන දැම්මේ. මේ ගීතය ඇත්තටම අපි කියන්න ඕන, අපි වාදනය කරන්න ඕන මීට වඩා විශාල දෙයක් කියලා. නමුත් මොනව කරන්නද? හැම ගීතයකටම කොහෙන් හරි සිද්ධියක් තියෙනවා. ඒ නිසානේ රෑ ඉරපාන මේ තරම් බැබලෙන්නේ. මානවසිංහන් ලියපු මේ අමා ගීතය ගායනා කළේ ප්‍රිසිලා ඕපාතත්, කින්ස්ලි ජයසේකරත්, අපි ඉපදෙන්නත් කලියෙන්. මේ ගීතයට තමා අපි අර රෙප්ලගේ කතාවත්, අපේ ව්‍යාපාරිකයාගේ චෙක්පත් කතාවත් ඇතුල් කළේ. මේ ගීතය ඔබ එක්විටම දන්නවා. අපි දාපු වචන කිව්වත් ඔබට හිතාගන්න පුළුවන්. ව්‍යාපාරිකයා අහනවා මෙහෙම. ඔහු අහන්නේ අම්මගේ. මොනවද අම්මේ අකුරු ජාතියක් චෙක්පත්වල කවුදෝ ලියලා, කවුරුද අම්මේ මේවා ලියන්නේ බිස්නස් සේරම හැඩි කරලා. එතකොට අම්මා කියනවා මෙහෙම. මොකද අම්මා දන්නවා අවුරුදු කාලෙට, නත්තල් කාලෙට, ඒ කියන්නේ අපි කියන විදිහට සීසන් එකට ගොඩාක් බිස්නස් වැඩි කියලා. ඒ නිසා අම්මා පුතාට මෙහෙම කියනවා. පුතා දන්නේ නැහැ සීසන් කාලෙට රෙප්ලා හරි හරි වැඩ කරති, ළඟ දින දාගෙන චෙක් පුරවාගෙන පුතුගේ බිස්නස් හැඩි කරති. දැන් ව්‍යාපාරිකයා එනවා බැංකුවට. උඩ බැලුවත් චෙක්, බිම බැලුවත් චෙක්, හැමදා ඕඩී වැහි වැහැලා, ඕඩී වෙනකොට සාදු කියන්නේ බලනවා ලෝකෙම කරකැවිලා. ඊට පස්සේ ඒ පුතා කිව්ව දෙයට අම්මා මෙහෙම කියනවා. රෙප්ලා හට අහු වන්නට චෙක් පොත් තැබුමයි ගොන්කම පුතුනි මගේ, බැංකු මහත්තුරු කඩේ හිටුවලා ලෙජරෙට පුතුවාවම හරිනේ. මේ ගීතය අහන හැම වාරකම මට මතක් වෙන්නේ අපේ ව්‍යාපාරිකයා, ඒ මුස්ලිම් ජාතිකයා. ඔහු තාමත් මගදී හම්බුනහම මං අහන්නේ මොනවද මේ අකුරු ජාතියක් ගීතය ඇහුවද කියලා. දැන් නම් සර් එහෙම චෙක් ලියන්නේ නැහැ, දැන් බිස්නස් අඩුයි, ඔහු කියනවා.
මල් පිටිවල කවුගෝලියලා, කවුරුද අල්ලන්නේ පාත පාත ඉරි හැඩගහලා. අත්තන පාත අපතන කුතෙන් වාදිනයින් කුහුමද වත්නන් මතන හැමපුවාති
රෑ ඉරපාන විද්‍යුත් තැපෑල rairapan@derana.lk රෑ ඉරපාන පසුගිය කදම්බ විඳින්න පිවිසෙන්න වෙබ් පියසට www.fmderana.lk www.fmderana.lk රෑ ඉරපාන නාද චරිතය කපිල රුවන් පූගලාරච්චි මාතර තාක්ෂණික තානාපති මොහමඩ් රම්සි ලෙස් මයින් ස්ටුඩියෝ මාතර සහාය නාද භූමිකාව තිවංක උමගිලිය රෑයිරපාන විදායක නිෂ්පාදන භාරය නිලේන්ද්‍ර දේශප්‍රිය රෑ ඉරපාන ද්විතීය භාගය 70 වෙනි කදම්බය සමුගැනීමේ නිමේෂය කදම්බ 70ක් මට හිතා ගන්නත් බැහැ. ඔබ තමා එළිය, ඔබ තමා පහන. රාත්‍රියට පායන ඉරක් ඔබ අසා තිබෙනවාද? නෝර්වේ රට නොවේ මේ රට. දේශපාලනේ ඔබට තිත්තද? මටත් එහෙමයි. අපේ යාළුවෝ ඉන්නවා දේශපාලනේ. ඒත් පොදු අකමැත්තනේ. මහා රිය තදබදයක්. පාර්ලිමේන්තුව කිට්ටුව. රියදුරෙක් එළියට හිස ලාගෙන මොකද වෙන්නේ? ත්‍රස්තවාදීන් පාර්ලිමේන්තුවේ අයව පැහැරගෙන. ඉතින් ඩොලර් මිලියන 100ක් ඉල්ලනවලු මෙය නිදහස් කරන්න. එහෙම නැත්තම් ඒගොල්ල මුළු මහජන නියෝජිත මුළුවම පෙට්‍රල් දාලා ගිනි තියනවලු. ඉතින් බේරගන්න ඕනනේ. කාවද? මොකද්ද? ඉතින් අපි එකතු කරනවා. කාරකෙන් කාරකට, වාහනෙන් වාහනයට. ආධාර? ඔව් ආධාර. එක්කෙනෙක් කොච්චර දෙනවද බේරගන්න? ඒක ඉතින් එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. දල වශයෙන් එක්කෙනෙක් පෙට්‍රල් ගැලුමක් විතර අඩුම ගන්න. මම බන්දුල නානක්කාරවසම්.